අධිකරණ කතානායකතුමනි, අද සිට මමයි පාර්ලිමේන්තු මන්ත්‍රී තෞෆික් මන්දිරතුමයි, පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහමාන් මන්ත්‍රීතුමයි අපි ආණ්ඩුවට දුන්න සහයෝගය අද ඉඳන් අපි වැලක සිටිනවා. මං ඒත් එක්ක මාත් එක්ක අද ආණ්ඩු පැත්තේ ඉන්න කාලේ උදව් කරපු ඇමතිලාට මම ස්තුති කරන කැමැති. නමුත් අද රට වෙද සිද්ධ වෙලා තියෙන මේ ප්‍රශ්නය ගැන හැබැයි ආණ්ඩු ගැන අපි ගොඩක් කියලත් ඒකන කල්පනා කරත් නැහැ. අද මොකද සිද්ධ වෙලාත් නැහැ. ආවේ நாங்கள் என்று தொடக்கம் நானும் பாராளுமன்ற உறுப்பினர் தௌஃபிக் அவர்களும் அதே போன்று பாராளுமன்ற உறுப்பினர் இஷாக் ரஹ்மான் அவர்களும் அரசாங்கம் கொடுத்த ஆதரவை இன்றிருந்து விலக்கிக் கொள்கிறோம் என்பதை கூற விரும்புகிறோம். மட்டுமல்லாமல் இவ்வளவு காலமும் அரசாங்கத்தில் இருந்த அமைச்சர்கள் உதவி செய்தவர்கள் அனைவருக்கும் நான் நன்றி கூற கடமைப்பட்டிருக்கின்றேன். ஆனால் இன்று நாட்டில் உள்ள பொருளாதார பிரச்சினை தீர்ப்பதற்கு அரசாங்கம் நாங்கள் போனபோது எது கூறியும் அவைகளை அவர்கள் செய்மடக்காமல் எங்களுக்கு இன்று நாட்டு மக்களை மிகவும் கஷ்டத்துக்கு ஆழ்த்தியது காரணமாக நாங்கள் இந்த அரசாங்கத்திலிருந்து விலகிக் கொள்கிறோம். நன்றி.
தாரகபால் சிறிமந்தமா கரு கதாநாயகத்துமணி மட்ட வினாடி தாயாத்மகத்தான் காலையாக அது கதா கரண்டு தீபகிஸ்துவந்த வேணவா விசேஷம் මේ චමින්ද ලක්ෂාන් ඒ සහෝදරයාගේ මරණය පිළිබඳව අපේ ශෝකය මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න මම කැමැති. විශේෂයෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ ගත්තොත් එහෙම මෙච්චර කාලයක් ඒ හොඳ කීර්තින දේශපාලනයක් කරපු කණ්ඩායමක් තමයි හිටියේ අපේ පීබී කළුගල්ල, ඒ වගේම නිසංක විජේරත්න, එන්.එම්. පෙරේරා, ඩග්ලි සේනානායක වගේ කට්ටිය මේ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් බිහි වෙලා තිබෙන දේශපාලනඥ. ඒ නිසා මම හිතන්නේ අද ඒ කෑගල්ල දිස්ත්‍රික්කයේ ඉන්න සියලුම ඒ මැති ඇමතිවරුන්ට වගකීමක් තිබෙනවා මෙවැනිම දේශපාලනයක් ඉදිරියට ගිරියන්න. දැන් මේ මරණය ගැන කතා කරොත් ගරු කතානායකතුමනි, මම හිතන්නේ විශේෂයෙන්ම ඉතාම අවාසනාවන්ත සිද්ධියක්. නමුත් දැන් මේ විපක්ෂයේ යම්සි විදියකට ඒ මූලික තර්කය මම දකින අන්දමටම තිබෙන්නේ මේ මරණය වෙච්ච එකක් නෙවෙයි, මේ මරණය හිතාමතා කරා කියලා. දැන් අපි දැක්කා මේ ගිය සුමාන දෙක තුන තුලදී විශාල උද්ඝෝෂණ කොළඹ ගාලු පිටියේ විතරක් නෙවෙයි, නමුත් ලංකාවේ හැමතැනම ඒ මෙවැනි උද්ඝෝෂණ තිබුණා. දැන් අපි දැක්කා ඊයේම ඒ JVP එකේ උද්ඝෝෂණයක් තිබුණා විශාල සෙනඟ ප්‍රමාණයක් එක්ක. ඒ කට්ටිය සාමකාමී උද්ඝෝෂණයක් කරා. නමුත් මේ එක උද්ඝෝෂණකවත් මේ වගේ තත්ත්වයක් ඇති වුණේ නැහැ. ඒකට මේ රඹුක්කන අපි මෙහෙම ඉලක්ක කරගෙන ඒ යම්කිසි විදියකට මේ මරණයක් වුණා කියලා ඒ චෝදනාවක් කරන එක මම හිතන්නේ ඒක සාධාරණ දෙයක් නෙවෙයි. මේ රට වැඩිලා තිබෙන තත්ත්වේ දිහා බැලුවොත් එහෙම මේක තවත් මේකට පිදුරු දාන දෙයක් හැටියට තමයි මම නම් දකින්නේ. ඉතින් මම හිතන්නේ ඒ වගේම අපේ හිටපු අගමැතිතුමා අපේ ඒ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ඒ කතාවේදී එතුමා ඇත්තටම ඒ පැහැදිලි කරලා දුන්නා මේ රට වැඩිලා තිබෙන බැලෑරුම් තත්ත්වේ. ඉතින් යම්කිසි විදියකට අපි මෙතනදී එක්කව වෙලා අපි යම්කිසි සලස්මක් මේ රටට හැදුවේ නැත්නම් මේ මීට වඩා අමාරුකට අපිට වැටෙන්න පුළුවන්. හුඟක් වෙලාවට ඒ දේශපාලඥ හිතන්නේ දැන් මේ අපි රට වැඩිලා තිබෙන තත්ත්වය තමයි මේ අර රොක් බොටම් එහෙම නැත්නම් අන්තිම මට්ටමටමයි වැඩිලා තිබෙනවා කියලා. මීට වඩා මේක දරුණු වෙන්න බෑ කියලා. හැබැයි අපි දන්නවා මීට වඩා දරුණු වෙන්න බොහෝ දුරට ඉඩකඩ තිබෙනවා. ඉතින් ඒ නිසා මෙතන ඉන්න සියලුම දේශපාලනඥයන්ට අද රටේ ජනතාව අද මේ පාර්ලිමේන්තුව දිහා බලාගෙන ඉන්නවා. ඒ දේශපාලනඥයන්ට මම විශ්වාස කරනවා ඒ වගකීමක් තිබෙනවා කියලා අපේ ජනතාවගේ ඒ ප්‍රශ්න වලට කොහොමද විසඳුම් දෙන්නේ කියන එක. විශේෂයෙන්ම ඒ වගේ මේ උද්ඝෝෂණ ගැන කතා කරනකොටත් මම හිතන්නේ අපි දකිනවා මේ උද්ඝෝෂණ වලට එක එක පාර්ශ්වවල ඉන්නවා. දැන් මම දන්නවා සමග ජන බලවේගයේ කෑගලු දිස්ත්‍රික්කයේ කෑගලු ආසනයේ හිටපු සංවිධායකතුමත් ඒ උද්ඝෝෂණ සහභාගී වෙලා හිටියා. ඉතාම සාමකාමී පුද්ගලයෙක්. එතුමා ගිහිල්ලා මේ කාටවත් ගහලා එහෙම ඒ දේශපාලනයක් කරන්නේ නැහැ. ඉතින් මෙතනදී හැබැයි ඒ කණ්ඩායම් තුල මෙතනදී තවත් කට්ටිය ඉන්නවා. සමහර වෙලාවට ඔය 103 කට්ටිය වෙන්න පුළුවන්, සමහර වෙලාවට අන්තවාදී කණ්ඩායම් වෙන්න පුළුවන්, මම දන්නේ නැහැ කවුද කියලා. ඒතකොට මේ කට්ටිය කොහොම හරි අර සාමකාමී උද්ඝෝෂණ අස්සර සම්බන්ධ වෙලා මෙතනදී ඒ යම්සි විදියට ඒ ප්‍රචණ්ඩත්වයට පෙළඹවන්න ඒ උත්සාහයක් තිබෙනවා. ඉතින් මම හිතන්නේ මෙතනදී උද්ඝෝෂණ කරන කට්ටියටත් විශේෂයෙන්ම වගකීමක් තිබෙනවා මේවා සාමකාමී උද්ඝෝෂණ හැටියට තවදුරටත් පවත්වාගෙන යන්න. අපි අනි පැත්තෙන් බැලුවොත් මොකද වෙලා තිබෙන්නේ දැන් අපි ගත්තොත් එහෙම ගිය මාර්තු මාසයේදී ලංකාවට ඒ කොවිඩ් වසංගතය ඉවර වෙලා ඒ සංචාරකයෝ පළවෙනි වතාවට ලක්ෂයකට වඩා සංචාරක ප්‍රමාණයක් ආවා. ගිය පෙබරවාරි මාසයේ මේ ගිය පෙබරවාරි මාසයේ දිහා බැලුවොත් එහෙම අපේ ඒ අපනයන දිහා බැලුවොත් එහෙම නැත්නම් ඉමර්ජෙන්ඩයිස් එක්ස්පෝර්ට්ස් දිහා බැලුවොත් එහෙම ලංකා ඉතිහාසයේ වැඩිම ප්‍රමාණයක් අපිට අපනයනය කරගන්න පුළුවන් වුණා. ඒකට යම් කිසි විදිහකට අවුරුදු දෙකක් අපිට මේ කොවිඩ් වසංගතයෙන් පීඩනයකටපත් වෙලා දැන් අපි පොඩ්ඩක් ඔළුව උස්සන්න හදනකොටම මේ උද්ඝෝෂණ මාලාවකින්ද තවදුරටත් අපේ මේ ආර්ථිකය කඩාවැටෙන්න තමා යන්නේ. ඒ නිසා මම හිතන්නේ මෙතනදී සීළු දෙනාට මේ වගකීමක් තිබෙනවා. දැන් අපේ සමහර පාර්ශ්ව කියලා තිබෙනවා අන්තර්කාලීන ආණ්ඩුවක් හදන්න ඕනේ කියලා. අන්තර්කාලීන ආණ්ඩුවක් හදනවා නම් මට ඒකේ කිසිම ගැටලුවක් නැහැ මේ පක්ෂ නායකතුමා. හැබැයි ඒකල දැන් අපි කියමුකෝ සමගි ජන බලවේගයයි ඒ වගේම ආණ්ඩුවේ කට්ටියයි විතරක් එක්කව වෙලා අන්තර්කාලීන ආණ්ඩුවක් හදන්න බෑ. මොකද JVP එකකට එක්කව වෙන්නේ නැත්නම් ඒ කට්ටිය ගිහිල්ලා මේ අවස්ථාවේදී ඒක ඒකෙන් ඒ ප්‍රයෝජනයක් ගන්නේ නැත්නම් ඒකට මේක සාර්ථක වෙන්නේ නැහැ. අන්තර්කාලීන ආණ්ඩුවක් හදනවා නම් ඒ සමගි ජන බලවේගයේ කට්ටියයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කට්ටියයි JVP එකේ කට්ටියයි දෙමළ සංධානයේ ඉන්න කට්ටියයි සියලු දෙනාම එක්කවලා ඒ අන්තර්කාලීන ආණ්ඩුවක් හදන්න ඕනේ කියන එක තමයි මම විශ්වාස කරන්නේ. මොකද මේක විශේෂයෙන්ම වැදගත් වෙනවා. මොකද මේ වෙලාවේ අපි යම් කිසි විදිහකට අපි කොන්ෆිඩන්ස් එකක් ඇති කරන්න ඕනේ. දැන් අපි දන්නවා මට බැංකු ශ්‍රේෂ්ඨ ඉන්න මගේ මිත්‍රයෙක් මට කිව්වා දැන් අපේ අපනයන කරපු කට්ටියගෙම බිලියන 3ක් තිබුණාලු ඒ බිලියන 3 ලංකාවට ගේන්නේ නැහැ. ඇයි බිල් ලංකාවට බිලියන 3 ගේන්නේ නැත්තේ? මේ කොන්ෆිඩන්ස් එකක් නැති නිසා. ඒකට මේ කොන්ෆිඩන්ස් එකක් ඇති කරන්න නම් ඉතින් යම් කිසි විදිහකට අපි සියලු දෙනාම මේ අවස්ථාවේදී එක්ක වුණොත් මම හිතන්නේ ඒක විශේෂයෙන්ම වැදගත් වෙනවා. ඒ වගේම අනික් කාරණා තමයි මම මීට ඉස්සෙල්ලත් මගේ මේ පාර්ලිමේන්තු කතාවේදී මම ඒ ප්‍රකාශ කරා අපි දේශපාලන ප්‍රතිසංස්කරණ කරන්න ඕනේ කියලා. අපි මේක හොඳම අවස්ථාව මේ දේශපාලන ප්‍රතිසංස්කරණ කරන්න. මම මේ යෝජනා පහක් මගේ පාර්ලිමේන්තු කතාවේදී ඉදිරිපත් කරා. මම ඒක අහපව් කියන්න නෙමෙයි. නමුත් මම හිතනවා මේව වැදගත් කියලා. පළවෙනි දේ තමයි අපි විගණනය කරගන්න ඉඩකඩක් තියන්න ඕනේ කියලා. මෙතනදී මේ අපේ අර වැත්කම් බැරකම් දෙන එක විතරක් නෙවෙයි යම් කිසි විදිහකට නීතිමය රංගුවක් ගෙනල්ලා එක්කෝ බ්‍රයිබරි කමිෂන් එකෙන් එහෙම නැත්නම් ඒ ඇටර්නි ජෙනරල්ස් එකෙන් නැත්නම් ඔඩිට් ඩිපාර්ට්මන්ට් එකේ සියලු දෙනා එක්කව වෙලා ඒ සියලුම මන්ත්‍රීතුමාලායි ඒ වගේම ඒ මන්ත්‍රීතුමාලාගේ ඒ පවුලේ ඉන්න කට්ටියවත් ඒ විගණනය කරන්න කරොත් එහෙම යම් කිසි විදිහකට ජනතාවට විශ්වාසයක් ඇති කරගන්න පුළුවන් කියලා මම හිතනවා. ඒ වගේම කරු කතානායකතුමනි අර දැන් පාර්ලිමේන්තුවේදීත් රෙජිස්ටර් ඔෆ් මෙම්බර්ස් ඉන්ට්‍රෙස්ට් කියලා වත්කම් රෙජිස්ටර් ඔෆ් මෙම්බර්ස් ඉන්ට්‍රෙස්ට් කියලා අර අපේ කෝඩ් ඔෆ් එතික්ස් වල තිබෙනවා. නමුත් දැන් මේ ක්‍රියාත්මක වෙලා නැහැ. එතකොට අපේ තිබෙන අනික් විශේෂයෙන්ම කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රෙස්ට් එහෙම නැත්නම් අපේ නෑදෑයෝ යාළුවෝ ඒක ඒ කට්ටියගේ තොරතුරු නැත්නම් මොකක් හරි කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රෙස්ට් එකක් තියෙනවා නම් ඒවා අපි හෙළිදරව් කරන්න ඕනේ. ඒ නිසා මම හිතන්නේ මේ පාර්ලිමේන්තුවෙන් අපිට ඉක්මනටම පටන් ගන්න පුළුවන් ඒ වැඩපිළිවෙලක් තමයි මේ රෙජිස්ටර් ඔෆ් මෙම්බර්ස් ඉන්ට්‍රෙස්ට් එක ඒ පටන් ගන්න එක. ඒ වගේම ගරු කතානායකතුමනි මම විශ්වාස කරනවා අපි විවස්ථා වෙත් යම් කිසි වෙනස්කම් කරන්න ඕනේ. ඒ අපේ අගමැතිතුමා කිව්වා ඒ 20 වෙනි සංශෝධනයෙන් වෙච්ච අඩුපාඩු අපි හදලා අහපව් අපි 21 වෙනි සංශෝධනය ගේන්න ඕනේ කියලා මමත් ඒ මතයේ ඉන්නවා. ඒ වගේම ගරු මූලස්සල අරුදි මන්ත්‍රීතුමනි මම විශ්වාස කරනවා දැන් මේ යම් කිසි විදියකට බලය බෙදනකොටත් ඒ ඇමතිවරුන්ගේ තිබිච්ච එක එක තනතුරු තනික අමාත්‍යාංශ වලට දෙන එකත් ඒක විශාල වරදක්. දැන් අපි දැක්කා එක්සත් ජාතික පක්ෂයේ ගිය යහපාලන ආණ්ඩුවේදී ඒ මහ බැංකුව තිබුණේ සාමාන්‍යයෙන් තිබෙන්නේ මුදල් ඇමතිතුමා යටතේදී ඒ මහ බැංකුව මොකද්ද හිටපු අගමැතිතුමා කරේ ඒක අගමැතිතුමා යටතේ ගත්තා. ඒක වැරද්දක්. ඒක අපි ඒ වගේම මේ ආණ්ඩුවේදී සමහර අමාත්‍යාංශ වල තිබිච්ච ඒ වගේම අනික් අමාත්‍යාංශ හරහා ගන්නවා නම් ඒක වැරද්දක්. ඒ නිසා ඒ විවස්ථාවෙන්ම ඒ අමාත්‍යාංශත් ඒ වගේම අමාත්‍යාංශ වලට තිබෙන ඒ බලතලත් අපි ව්‍යවස්ථාවෙන් දාන්න උමනාවක් තිබෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒකෝර අර බලයේ එක තැනකට කේන්දරේ වෙන්නේ නැති එක අපිට නවත්තන්න පුළුවන්. දැන් මේක මම දන්නවා අද රාජපක්ෂවරුන්ට මේ චෝදනාව තිබුණාට හැම කැබිනට් එකේම සමහර විශේෂ ඇමතිවරු ඉන්නවා. ගිය අමාත්‍යංශයේ ගිය කැබිනට් එකේ විශේෂ ඇමතිවරු හිටියා. ඉතින් ඒක යම් කිසි විදිහකට අවම කරන්න උවමනාවක් තිබෙනවා කියලා මම විශ්වාස කරනවා. ඊළඟ කාරණාව තමයි ඉන්ක්ලූසිව් පොලිටික්ස්. අද පාර්ලිමේන්තුව ගැන කතා කරනවා. අද අපි මේ පාර්ලිමේන්තුවේ ඒ කාන්තාවෝ 112 ඉන්නේ. ඒකට මෙතනදී ඒ සියලු දෙනාගේම නියෝජනයක් මේ පාර්ලිමේන්තුවේ තිබෙනවාද කියලා මම දන්නේ නැහැ. එහෙමනම් අර ඉන්ක්ලූසිව් පොලිටික්ස් කරන්න නම් එක පැත්තකින් අපි මේ නීතිමේ රාමුව වෙනස් කරන්න ඕනේ. මේ තිබෙන ඒ දිස්ත්‍රික් ක්‍රමයක් තුලදී ඒ දේශපාලනයේ කාට හරි පාර්ලිමේන්තුවට එන්න කියන එක ඇතුළු වෙන එක කියන එක එච්චරම ලේසි පහසු දෙයක් නෙවෙයි. ඉතින් ඒ වෙනස්කම් අපි අනිවාර්යයෙන්ම කරන්න උවමනාවක් තිබෙනවා. ඒ වගේම මම දන්නවා ඒ අර ෆන්ඩමෙන්ටල් රයිට්ස් නිසා අපිට අර වයස් සීමා වගේ දේවල් ගේන්න බැරි වෙනවා. නමුත් ඒ කාල සීමාවක් හරි දැන් මෙතනදී ජනතාව බලාපොරොත්තු වන්නේ අපිව ගෙදරරලා අර සමගි ජන බලවේගයේ සම්පූර්ණයෙන්ම ආපහු මේ පැත්තට ගේන්න නෙවෙයි. එතනදී යම් කිසි සිස්ටම් එකක් වෙනස් කරන්න ක්‍රමවේදයක් ගේන්න උවමනාවක් තිබෙනවා. එක්කෝ ඒ ඇමතිකම් කැබිනට් ඇමති කෙනෙක් හැටියට අවුරුදු 10ක් හරි 15ක් හරි කටයුතු කරොත් එහෙම යම් කිසි සීමාවක් දාන්න. එක්කෝ දැන් අර භූතානයේ මං කියන්නේ ෆිලිපීනේ වගේ රටක ඒ සීමා දාලා තිබෙනවා. ඒ වගේම භූතානයේ වගේ ඒ රටවල් වලත් එහෙම සීමා දාලා තිබෙනවා. ඔයගෙම අනික් කාරණාව තමයි බලය බෙදා දීමත්. යම් කිසි මට්ටමකටම අපි ඒ උතුරු නැගෙනහිර ඒ අපේට මුදල් නැතුව ඒ අපිට උතුරු නැගෙනහිර සංවර්ධනය කරන්නේ නැත්නම් අපි ඉන්පස්සේ ඒ කටියට සංවර්ධනය කරන්න දෙන්නේ නැත්නම් ඒක විශාල අසාධාරණයක් හැටියට තමයි මම දකින්නේ. ඒ නිසා යම් කිසි ඒ බලය ඒ බෙදීමේ ඒ ක්‍රම වේදිකුත් තිබෙනවා. හැබැයි මම ඒ වගේ මම මෙතනදී දකින්නේ දැන් මේ මෙතන තිබෙන මේ ඒ පාර්ලිමේන්තුවේ තිබෙන අඩුපාඩු දිහා බැලුවොත් එහෙම අද රටේ ජනතාව හිතන්නේ මෙතනදී මේ පාර්ලිමේන්තුවේ තුල රට පාලනය කරන්න ඒ සුදුසු එහෙම නැත්නම් ඒ හැකියාවක් කියන ඒ කණ්ඩායමක් නැහැ. හැකියාවක් තිබෙන කැබිනට් මණ්ඩලයක් නැහැ කියලා. මෙතනදී මම මේ කියන්නේ 225කට. එහෙමනම් අපිට සම්පූර්ණයෙන්ම කල්පනා කරන්න වෙනවා මේ ඒක ඒ ක්‍රම වේදයක් අපි වෙනස් කරනවාද කියලා. දැන් හුඟක් අපි ගත්තොත් එහෙම ඇමරිකාව වගේ ඒ රටවල් වල අර එක්සිකියුටිව් එක වෙනම තිබෙන්නේ, ලෙජිස්ලේටිව් එක වෙනම තිබෙන්නේ. ඒ විධායකයත් ඉවස්සාදායකයත් සම්පූර්ණයෙන්ම බලය බෙදලා තිබෙනවා. එහෙම තමයි ඒ ප්‍රංශෙත්. ප්‍රංශ කවුරු හරි කැබිනට් එකට යනවා නම් එතකොට ඒ පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙන්න වෙනවා. ඒ වගේම හුඟක් අද බටහිර යුරෝපයේ තිබෙන රටවල් වල වුණත් තිබෙන්නේ කොහොමද ඒ විධායක වෙනම තිබෙනවා. ඒ වගේම විවස්ථාදායක වෙනම තිබෙනවා. මෙතනදී අර විධායකේ ඒ රැකියාවත් නැත්නම් වගකීමත් එහෙම නැත්නම් ඒ විවස්ථාදායකේ වගකීමත් ඒ දෙකම කරන්න ගියොත් තමයි මෙතනදී මේව පැටලෙන්නේ. ඉතින් ඒ නිසා මේ වෙනස්කම් අපි කතා කරන්න ඕනේ. අපි කොයි වෙලෙත් අද මොකද්ද වෙලා තිබෙන්නේ? අපි පෝලිං ගැන කතා කරනවා. අපි පෝලිං කොහොමද අයින් කරන්නේ කියලා අපි කතා කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම හිතන්නේ විශේෂයෙන්ම මේ මරණය මෙතනින් ඉවර වේවි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. නැත්නම් මේ නැත්නම් කට්ටිය අහපව්. මෙතන මම විශේෂයෙන්ම විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් අපේ කෑගොඩ දිස්ත්‍රික්ක ඉන්න විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් මම ඉල්ලීමක් කරනවා. මෙතනද ගිහිල්ලා නිකන් පොහොර දාන්න යන්න එපා. මේක යම් කිසි විදියකට ඒ සංසුන් කරන්න. මෙතන ජනතාව විශාල පීඩනකින් ඉන්නවා කියන එක අපි සියලු දෙනාම දන්නවා. මොකද මේ මෙතනදී අපි මේ ආණ්ඩුවෙන් ඉවත් වුණා කියලා දැන් තමුන්නාන්සලා මේ ආණ්ඩුව ගත්තා කියලා මේක එකපාරටම මේ තමුන්නාන්සලාට මේක වෙනස් කරන්නවත් බෑ. ඒ අපි මේක තවදුරටත් කල් අදින එකෙන් වෙන්නේ මොකද්ද? මේ රට අගාධර යන එක විතරයි වෙන්නේ. එහෙමනම් ඒක නවත්තන්න නම් අපි සියලු දෙනාම මෙතනදී එක්කව වෙලා අපි රට ඉස්සල්ලා දාලා ඒ යම් කිසි අපිට සියලු දෙනාටම එකක වෙන්න ප්‍රතිපත්ති මාලාවක්. මම දන්නවා මෙතනදී ලේසි වෙන්නේ නැහැ අපිට එකක වෙන්න. නමුත් හුඟක් දේවල් වලට අපිට එකක වෙන්න පුළුවන්. දැන් අපි ගත්තොත් එහෙම බලශක්තිය දිහා බැලුවොත් එහෙම අපි දන්නවා අනිවාර්යයෙන්ම අපිට LNG plant එකක් ගහන්න වෙනවා කියලා. ඒක එව්වට අපිට එකක වෙන්න පුළුවන්. ඉතින් එවැනි එකක වෙන්න පුළුවන් කාරණා වලටවත් අපි පුළුවන් තරම් ඉක්මනට මේක වෙලා මේ රට හරි මාර්ගයට දාන්න ඒ වගකීමෙන් අපි ඉවත් වෙන්නේ නැතුව කටයුතු කරන්න කියලා ඉල්ලා සිටින් මම නිහඬ වෙනවා.
ඊළඟට අලවතු වල මන්තුමා.
ගරු කතානායකතුමනි, ඔබතුමාට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම වක්ෂනායකතුමාගේ ඉල්ලීම අනුව කැම්පයත් අපිට අද මේ කතා කරන්න අවස්ථාව ලබා දීම පිළිබඳව. විශේෂයෙන්ම අද රටේ ඇතිවලා තියෙන අවාසනාවන්ත තත්ත්වය මේ වෙන විට එක මරණයක් බිලි අරන් තියෙනවා. දැන් මේ තත්ත්වය ඇති වෙනවා කියන එක අපි පැහැදිලිවම දිගින් දිගටම කතා කරා. රටේ ජනතාව අපි දැක්කා මේ ඉස්සල්ලා ගෑස් පුපුරලා ජීවිත අහිමි වුණා. ඒ වගේම ඩීසල් පෙට්‍රල් පෝලිං වල ඉඳලා ජීවිත පහක් අහිමි වෙලා තියෙනවා. දැන් අද ඝාතනය කරලා රඹුක්කනේදී ජීවිතයක් අහිමි වුණා. මෙතන ඉන්නවා ආරක්ෂාව භාර ඇමතිවරයා, එතුමා ප්‍රකාශයක් කරා උදේ. ඒ වගේම ඊට පස්සෙත් ප්‍රකාශයක් කරා. ඒ ප්‍රකාශයෙන් පැහැදිලි වුණේ ජීවිත ගොඩක් බේරගන්න මේ ජීවිතයක් අහිමි කළා කියලා. ඒක සාධාරණීකරණ කතා කරා. ඇමතිකම වාර අරන පැය 48ක් ගන්න ඉස්සල්ලා ආරක්ෂක අංශයේ බාර අරගෙන මේ වගේ ජීවිතයක් අහිමිවීම සම්බන්ධයෙන් ඇමතිතුමා ලැජ්ජා වෙන්න ඕන. ඒක තමයි ඇත්ත. අද මේ රටේ මේ තියෙන ප්‍රශ්න ඇති කරලා තියෙන රජය, අද රටේ ජනතාව තරුණයෝ ගොවියෝ කම්කරුවෝ සමස්ත රටේ ජනතාව අද පාරට බහැලා තියෙන්නේ ඇයි? මේ රටේ දීර්ඝ කාලයක් තමන්ගේ අත්‍යවශ්‍ය කාරණා ඉටු කර ගන්න බැරුව ජනතාව පාරට දැම්මේ ආණ්ඩුව. දැන් මාස 6කට වැඩි ගෑස් පෝලිම දැන් මේ සිංහල ඉන්දු අවුරුද්ද කාලෙත් ඒ අවුරුද්ද දවසේ ජනතාවට ඉන්න උනේ කොහෙද? ඩීසල් පෙට්‍රල් පෝලිමේ, භූමිතෙල් පෝලිමේ. එවැනි අවාසනාවන්ත තත්ත්වයක් උදා කරලා දීලා අද ලෑස්ති වෙනවා ජනතාවට දුවක්කෝ පෙන්නලා වෙඩි තියලා මර්ධනය කරලා තමන් බලේ ඉන්න ලෑස්ති වෙනවා. අද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එදා පිළිගත්තා මාධ්‍ය තුල ජාතිය අමතලා මොකද්ද කිව්වේ? මට වැරද්දක් වුණා. පොහොර රස්සේදී රසායනික පොහොර දවසෙන් තහනම් කිරීම එක වැරද්දක් හැටියට පිළිගන්නවා කියලා කිව්වා. දැන් ගරු කතානායකතුමනි, දැන් ජනාධිපතිවරයා මෙහෙම පිළිගත්තා මේක හරියනවද? දැන් බලන්න කන්න දෙකක් මේ රටේ ගොවියට තමන්ගේ අස්වැන්න 60%ක් අහිමි වුණා. අනික් කුසි භෝග සියල්ලම විනාශ වුණා. එහෙමනම් රටට කොච්චර පාඩුවක් වුණාද? ගොවි ජනතාවට විශාල පාඩුවක් වුණා. දැන් අද වෙනකොට ඒකේ ප්‍රතිඵලය තියෙනවා. අද අපිට කන්න හාල් ටික අද රටින් ගේන්න වෙලා තියෙනවා, අතපාන්න වෙලා තියෙනවා ඉන්දියාවට, චීනෙට, බුරුමෙට, මයන්මාර් වලට. ඒ වගේ අවාසනාවන්ත තත්ත්වයක් ඇති කරලා තියෙනවා. එහෙමනම් අද මේ තීන්දුව తీර අරගෙන මේවා හරියට මේ රටේ උපදේශකයන් උපදේශ අරන්ද මේ තීන්දුව తీඳ ගත්තේ? නැත්තම් මම තමයි හරියටම කරන්න කියලා මේ ගත්ත තීන්දුව නිසා තමයි අද රටේ ජනතාවට ජීවිතවලින් වන්දික වන්න වෙලා තියෙන්නේ. ජනතාවගේ ප්‍රශ්නයක් නෙමෙයි මේ බාරට බහින එක. ජනතාව නිකම් පාඩේ වැස්සෙන එක්කෙක්වත් තමන්ගේ කිරිපිටි ටික ගන්න, ඉන්ධන ටික ගන්න, එදිනෙදා වැඩ කරගන්න ඒ අවශ්‍ය තාවේ උඩ තමයි බාරට බැස්සේ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා ආණ්ඩුවට ලෑස්ති වෙන්න එපා. ජනතාව වෙඩි තියලා මර්ධනය කරලා මේ තමන්ගේ පාලනය ගෙනියන්න ලෑස්ති වෙන්න එපා. රාජපක්ෂ පාවුල් පාලනට අපි කියනවා. අද රටේ ජනතාව මොකක්ද ඉල්ලන්නේ? මේ එක පාවුලක් නිසා අද මේ රටේ ජීවත් වෙන ලක්ෂ 222ක් අද පාරට වෙල අසර වෙලා තියෙනවා. එහෙනම් අද තීන්දුවක් ගන්න ඕනි ගරු කතානායකතුමනි. මේ රටේ එක පාවුලක් ජීවත් කරවන්න, මේ රටේ සමස්ත ජනතාව මේ විදිහට පාර දාලා අනාථ කරලා කටයුතු කරනවාද කියලා. අපි දැක්ක මේ ප්‍රශ්නේදී දැන් මේ වෙනකොට ගෝල් පේස් පිටියට ඇවිල්ලා ඉන්නවා තරුණ තරුණියෝ දින 11ක් අදට නොක දිග එක දිගට මේ තරුණයෝ ඉන්නවා දිවා රාත්‍රි. එහෙමනම් මොකද මේ අය කියන්නේ? ජනාධිපතිරට ගෙදර යන්න කියනවා, රාජපක්ෂ පාලනය අහවර කරන්න කියනවා. අද මේවා මෙච්චර කෑ ගහද්දි මුළු රටේම ජනතාව පාට බහලා ඉද්දි මේ අය මොකද කරන්නේ? අර ඇහෙන්නේ නැති බීරෝ වගේ ඉන්නවා. බීරෝ වගේ ඉඳලා පොලිසිය හමුදාව දාලා මර්ධනය කරන්න ලෑස්ති වෙනවා. එහෙමනම් ගරු කතානායකතුමනි, අපි දන්නවා ඉතිහාසයේ. ඉතිහාසයේදී අපි දැක්කා වර්තමාන ජනාධිපති ආරක්ෂක ලේකම්වරයා හැටියට ඉන්න කාලේ රතුපස්සලදී වතුර රිල්ල පාට වැඩි තිබ්බා. ඝාතනය කරා. ඒ වගේම හලාවතේදී ඇන්තනිල ඝාතනය කරා ඉන්දන ඉල්ලුවාම. ඒ වගේම කටුනායක රොෂාන්ලා තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පාට බැස්සම ඝාතනය කරා. එහෙම ඉතිහාසයක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි බන්ධනාගාරේ 24 දෙනෙක් ඝාතනය කළ දැම්මා. මේ පහුගිය කාලේ 8 දෙනෙක් ඝාතනය කරා. ඒසයි එහෙම ඉතිහාසයක් තියෙනවා කරු කතානායක තුමනි. ඒසයි අපි හැම කෙනාටම වගකීමක් තියෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හැටියට. ඔබතුමා කතානායකවරයාට ඔබතුමාට වගකීමක් තියෙනවා මේ රටේ ජනතාවගේ ජීවිතක සම්බන්ධයෙන්. අද මේ ඇති වෙලා තියෙන ප්‍රශ්න සියල්ලම ඇති කරලා තියෙන ආණ්ඩුව. ආණ්ඩුව ජනාධිපතිලාද පිළිගන්නවා. අද IMF එකට යන්න ප්‍රමාද වුණේ කියන ජනාධිපතිලා පිළිගන්නවා. මේවා අපේ විපක්ෂ නායකතුමා ඇතුළු අපි විපක්ෂ මේවා පෙන්නලා දුන්නේ අවුරුද්දකට කලින්. එහෙමනම් ඒ සියල්ල එදා විහිළු හැටියට ගණන් අරන් අද ඒ සියල්ලේ වන්දි ගවන්න දෙල රටේ ජනතාවට. එයිසා අපි කියනවා ආණ්ඩුවට ලෑස්ති වෙන්න එපා. ඊයේ රඹුක්කර වෙච්ච දේ නැවත වතාවක් සිද්ධ වෙන්න. එයිසා අපි ආණ්ඩුවට කියනවා රටේ ජනතාව ඉල්ලන්නේ මොකද්ද? එදා 69 ලක්ෂයක් ඡන්ද දීපු ජනතාව අද මොකද්ද කියන්නේ? කරුණා කරලා මේක බාර දීලා ගෙදර යන්න. මේ රටේ වංචා කරපු හොරකම් කරපු සල්ලි ටික දීලා යන්න කියලා කියනවා. දැන් අපි කියනවා ආණ්ඩුවට බලයටපත් වෙලා මොනවද රටේ ජනතාවට කරලා තියෙන්නේ? දැන් අපි පැහැදිලිවම කියනවා මේ වෙනකොට අල්ලසා දූෂණ කොමිෂනේ දුන්න නඩු ගණනාවක් 45ක් ඒ නඩු අයින් කරගෙන තියෙනවා. කවුද මේ කට්ටිය? අපි ආව අල්ලස් දූෂණ කොමිෂනේ ගිහිල්ලා කාගෙද මේ විස්තර දෙන්න කියලා. නඩු අංක ටික විතරක් අපිට දීලා තියෙනවා. දැන් මෙතන ඉන්නේ කවුද? මේ කැබිනට් මණ්ඩලයේ ඉස්සල්ලා හිටපු කට්ටිය දැන් වැඩි කොටසක් තියෙන දෙවිලි පෙළි. එයා භාගයකට වැඩි ඉන්නවා මේකේ. ඒ විතරක් නෙමෙයි තමන්ගේ ගජ මිතුරන් හිතවතුන් මේ 45 දෙනා. එතන ඒ විතරක් නෙමෙයි නීතිපති දෙපාර්තමේන්තුවෙන් බාරලා තිබුණ නඩු ගණනාවක් අයින් කරගත්තා. ඔක්කොම නඩු 72ක් අද නිදොස් කොට නිදාස් කරගෙන තියෙනවා. එහෙනම් මේ ආණ්ඩුව බලයට ආවේ තමන්ට සහ තමන්ගේ ගජ මිතුරන්ට තියෙන නඩු ටික අයින් කරගන්නද? දැන් ඒක අයින් කරගත්තා නම් දෙයියගේ පීඩෙන් දැන් ජොලොන්ජුල යන්න. දැන් අද රටේ ජනතාව අද තුවක්කුව පෙන්නලා මර්ධනය කරලා බලයේ ඉන්න ලෑස්ති වෙන්නේ නැතුව. එයිසා අපි පැහැදිලිවම කියනවා ගරු කතානායක තුමනි, විශේෂයෙන්ම ජනාධිපතිවරයාටත් රාජපක්ෂ ආණ්ඩුවටත් අපි කියනවා මේ ඊයේ පෙරේදා තමන්ගේ කණ්ඩායමක් ආපහු ඇමතිවරයාට පත් කරගත්තා. අද රට පිළිගන්නේ නැහැ. පත් කරගස්සේ දවසේ පහුවදා තමයි මුළු රටම එළියට බැස්සේ. මේ අය පිළිගන්නේ නැහැ රටේ ජනතාව. එහෙමනම් අද කරන්න තියෙන්නේ මොකද්ද? මේ රට ජනතාව පිළිගන්න කණ්ඩායමකට මේ හැම මෙතන ඉන්නවා පාර්ලිමේන්තුවේ 225 ගැන අද කතා කරනවා. නමුත් මේ 225 තුළ ඉන්නවා හොරකම් වංචා දූෂණ වලට සම්බන්ධ නැති විශාල පිරිසක්. ඒ අයට කතා කරලා පක්ෂ වල කතා කරලා ඔබතුමා පාර්ලිමේන්තුවට මේ අද මේ ඇති වෙලා තියෙන අවාසනාවන් තත්වය පාර්ලිමේන්තුවේ බලතල ටික අරගෙන අවශ්‍ය වැඩ පිළිවෙල විපක්ෂ නායකතුමා ඇතුළු අනිකුත් පක්ෂ නායකින් සියල්ලත් එක්ක කතා කරලා මේ තත්වය මේ විදිහට යන්න දෙන්නේ නැතුව රටේ අද මේ ඇවිත් වෙලා තියෙන අවාසනාවන් තත්වය නැවත අනිත් පැත්තට හරවන්න අවශ්‍ය වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරගෙන වගකීම පාර්ලිමේන්තුවට තියෙනවා. ඒක අපි ඔබතුමාට කියන කතානායකවරයා හැටියට. ඒ වගේම අද මේ තත්ත්වය තුළ අද බාන්න බිල 3-4 ගුණයකින් වැඩි වෙලා රටේ ජනතාවට අද ජීවත් වෙන්න බැරි තරකට පත් වෙලා තියෙනවා. එක පැත්තකින් අත්‍යවශ්‍ය බාන්න හිගයක් තියෙනවා. අනිත් පැත්තෙන් බාන්න බිල වැඩි වෙලා තියෙනවා. එහෙමනම් අද විශේෂයෙන්ම එදා ආණ්ඩුව ආපලයි බදු සහන ගණනාවක් දුන්නා තමන් ගජ මිතුරන් රුපියල් බිලියන 600ක් විතර එක අවුරුද්දකට පාඩුවක් තියෙනවා. එහෙමනම් නැවත ඒවා ඒ බදු අය කරලා රටේ අහිංසක ජනතාවට සහන ලබා දෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න ඕනි. එහෙම නොවුනොත් අද රටේ ජනතාව 3 වේලක් නෙමෙයි 1 වේලක් කන්න බැරි දැනපත් වෙලා අද අම්මලා අඬනවා තමන්ගේ දරුවට කිරි ටික දෙන්න නැතුව 1 වේලක් කන්න බැරුව දුක් විඳින විශාල පිරිසක් අද මේ රට තුල ඉන්නවා. ඒ නිසා පාර්ලිමේන්තුවේ මහජන නියෝජ්‍ය හරි අපි හැම කෙනාටම වගකීමක් තියෙනවා මේවා සම්බන්ධයෙන් යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න. එහෙනම් ගරු කතානායකතුමනි, මෙන්න මේ වැඩපිළිවෙළට ඔබගේ සහයෝගය මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න අද අරාජික වෙලා තියෙන මේ රට නැවත ගොඩ ගන්න අවශ්‍ය වැඩ පිළිවෙලට ඔබතුමා ඇහුම්කන් දීලා ඒ සඳහා අවශ්‍ය පියවර ගන්න කියන එක තමයි අද මේ වෙලාවේ මතක් කරන්නේ. අද ප්‍රමුඛනේ ජීවිත පරිත්‍යාග ජීවිතය නැති වුණු මේ තරුණයා අපිට පෙන්වලා දෙන්නේ ඒක. තවත් මේ රටේ ජන තරුණයන්ගේ ජීවිත නැති කරන්නේ නැතුව අපි මේ වැඩ පිළිවෙල ඉතා කඩිනමින් ක්‍රියාත්මක කළා. මේ රට නැවත මේ රාජපක්ෂ පාලකණී යුගය අවසන් කරලා රටේ ජනතාව ඉල්ලන රටේ ජනතාවට අවශ්‍ය වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරමේ වගකීම මේ පාර්ලිමේන්තුවට තියෙනවා කියලා මතක් කරමින් ඔබතුමාට වෙලාව ලබා දීම පිළිබඳව මගේ ස්තුතිය පුද කරමින් මගේ වචන සුවපේ අවසන් කරනවා.
සුදත් මන්ජුල මහත්මයා එන සුරේන් රාගවන්
බලාපොරොත්තු වෙනවා විපක්ෂ නායකතුමා වාඩි වෙලා ඉන්න මොහොතක ප්‍රජාතන්ත්‍රවාදයේ විශ්වාස කරන එතුමා එමෙන්ම ඉදිරිපසේ ඉන්න මාමිත්‍ර ඉම්තියාස් බාකිර් මාකාර් මන්ත්‍රීතුමා අපි මිතුරන් හැටියටත් ධර්මය පිළිබඳවත් මට කතා කරන්න දෙන්න තරම් ඔබ ප්‍රජාතන්ත්‍රවාදී වෙයි කියා මා බලාපොරොත්තු වෙනවා. මට කතා කරන්න දෙන්න. හොඳයි. රාජ්‍ය තමත්වනේ ඔබතුමාට මම ගරු කරනවා. දැන් මෙතන අවශ්‍ය කරන්නේ මගේ කතාවට වහන්නද? හොඳයි. බඩ හිතා ගන්න බැරි කොහොමද ඒ අංකගණිතය හදාගත්තේ කියලා ඔයගොල්ලෝ. ඒ ગાන තමයි ඔයගොල්ලන්ගේ හිතේ තියෙන්නේ. ඒක නිසා වෙන්නේ ඒ ગાන හදාගත්තේ. මම මේ කතාව හිතන්නේ ගරු විපක්ෂ නායකතුමනි, මම මේ කතාව ඔබතුමාට කළොත් හොඳයි කියලා මට හිතෙනවා. මොකද අවසාන වතාවට අපි හම්බ වුණා මේ රාජ්‍ය පිළිබඳව, මේ දේශය පිළිබඳව, ඔබතුමාගේත් මගේත් මෞබිම වන මේ දේශය පිළිබඳව, මේ මෞබිම මේ තිබෙන මොහොතේදී, මේ වැටීට වැටෙන්නට යන මේ මොහොතේදී අපි ගත හැකි සහ සියල්ලන්ම එකතු වී මේ මාතෘභූමිය කරා බේරාගන්නේ කොහොමද කියන මාතෘකාවට අපි සාකච්ඡා කළ බව ඔබතුමා සාක්ෂි දරනවා. වෙන කවුරු නැතත් ඔබතුමා දන්නවා ඒක. ඒ නිසා ගරු කතානායකතුමනි, මේ ප්‍රශ්නය අද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉල්ලා අස්සලා ගෙදර යන එකද, හෙට ඔය පැත්තෙන් ඉන්න වඩාත්ම සුසු පුද්ගලයා ජනාධිපති වෙන එක නෙමෙයි ප්‍රශ්නය. ඒක නෙමෙයි ප්‍රශ්නය. මේ මෞබිම පිළිබඳ ප්‍රශ්නයක් මේක. මට ධර්මයේ උගන්වපු මහා සංඝරත්නයත්, මට සිංහල ඉගැන්වූ සිංහල ගුරුවරුන්ගේ ඉගැන්වීමත් අනුව මට කියන්නට තිබෙන්නේ මට වඩා
ඇනේ. මෙතුමා කිව්වා ජනාධිපතිතුමා ඉල්ලාසන උත්තර නැමෙයි කියලා. එතුමා අප්‍රේල් 7 වෙනිදා Facebook එකේ දාලා තියෙනවා ජනාධිපතිට අයින් වෙන්න කියලා ඉවරලා. මේ දාලා තියෙන්නේ
මම කියන්නම් ඒක. මම කියන්නම් වාර කලින් Facebook පිළිබඳව මම කියන්නම් වාඩි වෙන්නවා. අපි සමගිය ආණ්ඩුවක් පත් කරමු කියලා යෝජනාව ගෙනාවේ අපි මා කේසතියේ දක්වා සමාජිකත්වයේ ලැබපු නිදහස් පක්ෂයේ යෝජනාවක් ගෙනාවා අපි. ඒ යෝජනාව ස්ථිර කරගන්න බැරි වුණා පොදු විපක්ෂයේ තිබෙන එකමුතුකමක් නැති නිසා. ඒ නිසා ගරු කතානායකතුමනි, අපිට කියන්නට තියෙන්නේ මෙච්චරයි. මේ රටේ මේ මොහොතේදී රඹුක්කන වේවා, තවත් තැන්වල වේවා, අවුරුදු 30ක් තිස්සේ මේ මර ලතෝනියම උතුරු පළාතෙන් ඇහෙනකොට ගරු රාජිත මන්ත්‍රීතුමනි, ඔබතුමා අපිත් එක්ක ගමන් කළා, ඔබතුමාගේ නායකත්වයෙන් ගමන් කළා. මේ මර ලතෝනිය ඇහුනේ පරිදියේ මිනිසුන්ගෙන් ඇහුණු මේ මර ලතෝනිය අපි කවන් සවන් දුන්නේ නැහැ. අපි දේශපාලනය කළා. ගෝල්ෆේස් වල ගුටි කෑවේ ඉස්සල්ලාම 56 භාෂාව පිළිබඳ අයිතිය. අපි ගුටි කෑවා එකට. නමුත් අපි රට හදන්නට බැරි වුණා අපට. ඒක නිසා අපට අද පක්ෂෙකුත් නැහැ, ආණ්ඩුවකුත් දුර්වල වෙමින් පවතිනවා, කඩාවැටෙන ආර්ථිකයක් තිබෙනවා, රටේ අනාගතය අපට අස්ථිරභාවයෙන් සහ උපේක්ෂාව නැතුව අපිට බලන්න වෙලා තියෙන්නේ. ඒ නිසා මේ රටේ හුස්ම ගත්ත අපි, මේ රටේ ඉපදුණු අපි, මේ රටේ ඇලේ දොලේ පීනපු අපි, මේ රටේ ධර්මයෙන් පෝෂණය වුණු අපි මේ මොහොතේ කළ යුත්තේ හෙට ජනාධිපතිවරය වෙන්නේ කවුද කියන ආත්මార్థකාමී පියවර නෙවෙයි, මේ මාගේ මාතෘභූමිය රකගන්නේ කොහොමද කියන එක පිළිබඳව අවංක වූත් චේතනාවකින් අපි සද්ධාවකින් ඇතුල් වෙනවයි කියන එකයි, ඒ කාර්යයට එන්නයි කියන එකයි වැදගත් වෙන්නේ. අපි දකින්නේ මොකද්ද? මා ගරු විපක්ෂ නායකතුමනි, මට සමා වෙන්න ඔබතුමාට ආමන්ත්‍රණය කිරීම පිළිබඳව සාකච්ඡා 16ක වාඩිලා හිටියා. අන්තිම සාකච්ඡාදී ඔබතුමාත් ආවා. එතනදී මොකද වුනේ? අපට හිතා ගන්න බෑ. මම අවසානයේ මම දැක්කේ මොකද්ද? අසාධ්‍ය වෙලා ඉන්න අම්මා කෙනෙක්ගෙන්, ICU එකේ ඉන්න අම්මා කෙනෙක්ගෙන් අන්තිමට තමන්ගේ බූදලේ ලියා ගන්න ඕනේ, අම්මාව ගොඩ ගැනීම නෙමෙයි මාතෘකාව. එන්නේ ඒ නිසා මට මේ කෑල්ල දීපන්, මාගේදර ඔප්පුව මට දීපන්, එතකොටයි මම උඹට බෙහෙත් කරන්නේ කියන දේශපාලන ආකෘතියක් මේ රටේ කොහොමද බිහිුනේ කියන එකයි මං අහන්නේ. මම මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා අවුරුදු 2ක්, එච්චරයි මගේ වයස. අනිත් අය මීට වඩා ඔක්කොමල්ල වැඩිමල් මේ පාර්ලිමේන්තුවේ. ඔබතුමාලා කොහොමද එකතු වෙලා මෙවැනි රටක් බිහි කළේ? අන්න ඒකට පිළිතුරු දෙන්න ඕනේ අපි. ඒ නිසා මා හිතනවා ඔබතුමාලා ගත්ත උත්සාහයන් ගරු රාජ්‍ය සේනාර්ථ වෛද්‍යවරයා, මගේ හිතවත් මම ගරු කරන මන්ත්‍රීතුමනි, ඇමතුමනි, ඔබතුමා කියන්න මේ ලොබි එකේ අපි ඇවිදගෙන එද්දී අපිට තිබෙන්නේ හරි දෙන්න මගේ මිත්‍ර ලේකම්තුමාට දෙන්න.
වැඩේ ඉවරනකල් ඉවසන්න බැරුව පැන්නට අපිට කරන්න දෙයක් නැහැ. ඒ මව් ඒ අම්මව බේරගන්න තමයි හැදුවේ. අම්මව බේර
යෝ කන්ටිනර්
වඩරක් නෙවෙයි. ලේකම්තුමා, මනුෂ්‍යත්වයේ නාමයෙන් කතා කරමු අපි, ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් කතා කරමු අපි. මෙතන බලයක් පිළිබඳ නෙමෙයි. ඇයි මේ බලය පිළිබඳ කතා කරන්නේ? අතිගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා පැහැදිලිව කිව්වා 113ක් තියෙන ආණ්ඩුවක් ගේන්න ඔගලන්ට බලය දෙනවයි කියලා. ඒක ගේන්න බැහැ තාමත්. ඒ ආණ්ඩුව තිබුණා නම් අන්නයි දාට තමයි මම Facebook එකේ ලිව්වේ. එතුමා කිව්වා, ඕමම ලිව්වා. ඒ ලියනතරට කලින් කියන්න, ස්ථීර වූ මෙතන තියෙන්න පුළුවන් සදාකාලික නෙමෙයි, ස්ථීර වූ ආණ්ඩුව බිහිකරලා පස්සේ එතුමා අස් වෙන්න පුළුවන් කියන කතාවයි මම කිව්වේ. අදත් මම ඒ මතයේ ඉන්නවා. මේක සෙල්ලංගයක් නෙමෙයි. ඔයා එන්න, මම දෙන්නම්, හෙට එන්නම් කියලා හැංගිමුත්තම් කරන්න බයක් නෙයි. මේක මගේ මව්බිමේ රාජ්‍ය පිළිබඳ ප්‍රශ්නයක්, ආණ්ඩුව පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි මේක. ඒ නිසා අපි කියන්නේ 113 පෙන්වන්න පුළුවන් නම්
නායකතුමනි,
සද්ධාවෙන් අගමැති වෙන
ගරු කතානායකතුමනි, තමන්ගේ අම්මා රැකගන්න, මේ මව්බිම රැකගන්න කතා කරලා අපිට මේ 16 වතාවක් 19 වතාවක් කතා කරලා මෙහෙම කතා කරලා නැහැ. අපි කිව්වේ ගෝඨාභය ගියයින් පස්සේ තමයි අපි එකතු වෙන්නේ කියලා. මේක අම්මා රැකග
බිස්කට්
හරි කතාව අහගෙන ඉන්නකෝ. ප්‍රජාතන්ත්‍රවාදී නොවුණු නිසා තමයි අපි මෙතෙන්ට වැටුනේ. අනිකාවේ යුස ගන්න බැරි වුණු ප්‍රජාතන්ත්‍රවාදී නැති රටක් නිසා තමයි අපි වේතත්‍රේ පත්ුනේ. අද ආර්ථිකය තුලින් පෙන්වන්නේ මොකද්ද? අපේ කඩාවැටෙන දේශපාලන සංස්කෘතියයි. අද ගෝල් ෆේස් එකේ වාඩි වෙන්න මම කියන්නම්. අද ගෝල් ෆේස් එකේ මගේ ශිෂ්‍යයෝ, මගේ පුතාගේ වයස අය කියන්නේ මොකද්ද? ගෝල් ෆේස් එකේ ආණ්ඩුවේ සංස්කෘතිය වෙනස් කරන්න, රජයේ සංස්කෘතිය වෙනස් කරන්න, මේ අපේ රාජ්‍ය පාලනයේ සංස්කෘතිය වෙනස් කරන්නයි කියන තමයි ඒ දරුවෝ කෑ ගහලා කියන්නේ. මං සතුටේ කියන්න, ඒ කතා කරපු ස්වරය ආණ්ඩුවට පාලන පක්ෂයට ඇහිලා තිබෙනවා. කැබිනට් එක වෙනස් කරලා තිබෙනවා. කැබිනට් එකට පත් කරපේ නැහැ චෝදනා තියෙන සාහිත්‍ය හැටේ. ඒ නිසා ඒක මම කියන්නේ, මම වෛද්‍යවරතුමානි, මම කියන්නේ ඔබතුමා මට මෙහෙම කියන එක මට පුදුමයි. ඔබතුමායි අපේ දේශපාලනේ කොයිතරම් කතා කර තිබෙනවද? ඇයි දැන් පක්ෂපාතීව කතා කරන්නේ? ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවෙන් අදත් කතා කරනවා. ඒ කියන්නේ කතා කරනවා ශිෂ්‍ය අයිතිය පිළිබඳ කතා කරනවා මම කතා කරනවා ඒක ඒක නවතින්නේ නැහැ ඒක තමයි කියන්නේ අපි පක්ෂ වෙනස් වුණත් පාට වෙනස් වුණත් අපේ ප්‍රතිපත්තිය වෙනස් නොවිය යුතුයි අපේ ප්‍රතිපත්තිය විය යුත්තේ කාගෙන්ද ඒගොල්ලෝ 2 මිලියන් ඩොලර්ස් ඉල්ලන්නේ මේ රට අසහස්ත කරන්න මේ රට අස්තීර කරන්න කාගෙන්ද ඒගොල්ලෝ 2 මිලියන් ඩොලර්ස් ඉල්ලන්නේ කියන එක අපි අහන්න කැමතියි 2 මිලියන් ඩොලර් එක කොහොමද ආවේ කියන එක මා කියනවා ඔබ අහන්න 1996 දී මේ රටේ යුදවාදීව තිබියදී උතුරේ කොටිසස්තවාදී කොළඹ සාමාන්‍ය ජීවිතය අවුල් කරද්දී ගරු චන්ද්‍රිකා කුමාරන්තුංග මැතිනිය මගෙන් ඉල්ලීමක් කළා සාම සාකච්ඡාවලට උදව් කරන්න සුරේන් කියලා. එතකොට මම කලේ සිංගප්පූරුවේ මගේ තිබුණු ඩොලර් පේ කරපු ජොබ් එක අත ඇවිල්ලා මං කලේ මේ රට මව වෙනුවෙන්. ඒ වගේම මම අදත් ගරු කරන මා දේශපාලනේ කැඳවපු මෛත්‍රීපාල සිරිසේන 2019 දී මගෙන් ඇහුවා සුරේන් උතුරට මුකුත් කරලා නැහැ යවන්න පුළුවන් නායකයෙක්ට මම ආවා දකිනවා මට උදව් කරන්න පුළුවන්ද කියලා. ඒ උදව්ව එදා කළේ මෛත්‍රීපාල සිරිසේනටත් නිදහස් පක්ෂයටත් ඔබෙන් යන මගේ මාතෘභූමිය එකට තියාගන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදී රටක් හැට තියාගන්න පුළුවන් නිසා. ඒ නිසා මේ අවසාන වතාවෙත් කියන්නේ මම වාසගම් බැලුවේ නැහැ කවුද මෙතන පන්තියේ ඉන්නේ කියලා බැලුවේ නැහැ. අගමැතිතුමත් ජනාධිපතිතුමත් ඉල්ලා සිටියා මේ මගේ මව්බිම අසාධාරණ විදිහට අසාධ්‍ය විදිහට ඉන්න මොහොතේදී උදව් කරන්න පුළුවන්ද කියලා. ඒ නිසා තමයි මේ තීරණය මම ගත්තේ. ඒකයි අපේ මාතෘකාව විය යුත්තේ කතානායකතුමනි. හෙට උපදින දරුවන්ගේ අනාගතයේ කෙසේ විය යුතුද කියන මාතෘකාව අපි අතහැර හෙට ජනාධිපති වෙන්නේ කවුද කියන මාතෘකාව නෙමෙයි අපි කළ යුත්තේ කියලා මම කියා මා ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවට.
එක කාරණයක් පැහැදිලි කරන්න ඕනේ. මේ වනකට සමාජ මාධ්‍යාලවල යනවා ගරු ජනාධිපතිතුමා කතානායකට ප්‍රකාශ කළා කියලා ඉල්ලාස් වෙන සූදානම් කියලා. ඒක සම්පූර්ණ වැරදි ප්‍රවෘත්තියක්. උදේ සාකච්ඡාවේදී නෑ එහෙම කිව්වේ නෑ මම. ඔබතුමා වැරදි විදිහට විග්‍රහ කර ඒක. ඔබතුමා ඒක වැරදි විදිහට විග්‍රහ කරුවා. මම කිව්වේ 113ක් අරගෙන එතෙන්ට ගියොත් ආණ්ඩුව දෙන්න සූදානම් කියලා එතුමා ප්‍රකාශ කරලා තියෙනවා. ඒක අදත් වළංගුයි. කරුණාකරලා 113ක් හදාගෙන යන්න. ජනාධිපතිවරයාට ඉල්ලාස් වෙන්න පාර්ලිමේන්තුවේ 225ටම බලයක් නැති බව තමුන්නාසි තේරුම් ගන්න. ඔව්.
ගරු කතානායකතුමනි, පක්ෂනායක රැස්වීමකදී ඔබතුමා දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා මං ඉදිරිපිට හිටියේ. මෙහෙමයි, එතන ඔබතුමා ඒක ප්‍රකාශ කරලා දැන් නැහැයි කියලා කියනවා නම් මට ඔබතුමාට කියන්න සිද්ධ වෙනවා ඔබතුමා කියන්නේ අසත්‍යක් කියලා.
නෑ, ඔබතුමා කියන්නේ
නෑ නෑ ඔබතුමා කිව්වා ඒක.
ඔබතුමා වැරදි විග්‍රහයක් කළා කියලා
මං කියනවා. අපි පුදුම වුණා.
ඔබතුමා වැරදි විග්‍රහයක් කළා.
නෑ 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 මම මොනවටද මෙතන ඇවිල්ලා බොරු කියන්නේ?
මම කිව්වේ 113ක් අරගෙන රජය
සම්පූර්ණයෙන්ම අසත්‍යක් ඔබතුමා කියන්නේ. ඔබතුමා කියන්නේ එහෙනම් ඔබතුමාගේ කතාවේදී ඔබතුමාට වැරදුණයි කියලා. මම මෙතන ඇවිල්ලා කිව්වේ ස්පිල්ලක් පාපිල්ලක් නෑර ඔබතුමා කිව්වද?
සම්පූර්ණ වැරදි.
නෑ නෑ
ඔබතුමා ඒක වැරදි විග්‍රහයක්.
මම බොරු කියනවා කියලා කියන්නේ. ගරු කතානායකතුමනි,
ඔබතුමා වැරදි
විග්‍රහයක් කියන්න එන්න එපා.
තමුන්නාසේ බොරු කියන්න එපා මෙතන. තනතුරට ගෞරවය.
ගරු කතානායකතුමනි දාන්න ඔබතුමා එක කියනකොට මේ දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා මං ඉදිරියේ හිටියා. හරිද? මට කිසිම උමනාවක් නැහැ මේ පච කියන්න. මට කිසිම උමනාවක් නැහැ බොරු කියන්න. ඔබතුමා කිව්ව කතාව මම ආපහු කියන්නම්.
ඔබතුමා
මේ මේ සභාවේ පක්ෂ නායකවරු කියනවා නම් විපක්ෂයේ නායකවරු විවිධ පක්ෂ නියෝජනය කරන ජනාධිපතිතුමාගේ
113 ගැන කතා කරලා
ඔබතුමා ඒකමද කියන්නේ 113 කොහොමදක් තියෙනවා බය වෙන්න එපා 113 පෙන්වන්නම් ඉස්සරහට ඒක ගැන බය වෙන්න එපා ඔබතුමා කියන්නේ නෙමෙයි
පක්ෂ නායකවරු ගිහිල්ලා කිව්වත් ජනාධිපතිවරයාට ඉල්ලාස් වෙන්න
කියන්නේ අයිතිය පක්ෂ නායකවරු ඔක්කොම ගිහිල්ලා ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා නම් එතුමා ඉල්ලාසෙන ලෑස්ති කියලා ඔබතුමා කිව්වා. ඊට පස්සේ මම ඔබතුමාට කිව්වා වෙලාව තරම් දෙන්න කියලා. කොහොමද ඔබතුමා මෙහෙම කියන්නේ?
නෑ නෑ ඔබතුමා
කොහොමද බොරු කියන්නේ?
ඕන වැරදි විග්‍රහයක්.
නෑ නෑ ඔබතුමා ඔය කරන්න එපා.
ඔබතුමා
අම කියනවා පැහැදිලිව ඔබතුමා ටෙක් කියන්නේ. කියන්නේ.
මොන නෑ කියලා මං කියනවා.
කතාව ගන්නකොට.
මොකද්ද? නෑ මම ඉල්ලාස් කරගන්න. ගරු දිනේෂ් කරන දැනුතුමා. ඔබතුමාට ඇහුණනේ. ඔබතුමාට ඇහුණනේ. එතුමා කිව්වද? නෑ ඔබතුමා නැගිටලා කියන්න මම බොරුවක් කියන්න කියලා. දිනේෂ් ගුණවර්ධන මහතුමා ඔබතුමා නැගිටලා කියන්න මම බොරුවක් කියන්න කියලා. දිනේෂ් ගුණවර්ධන මහතුමා බොරු කතා කරන්න එන්න එපා. අපි බොරු කියන්නේ නෑ. ඔබතුමා හිතනවද ඔබතුමා කිව්වද විකෘති කළා මම මෙතන ඇවිල්ලා කතා කරන්න තරම් මෝඩෙක් කියලා මම.
ඔබතුමා
ඇඩලිකන් ඉන්න කරුවාට කතා කරන්න බොරු කතා කරන්න එපා.
විකෘති විදියට එයා දාලා
තියෙනවා. කතා කරනකොට
ඔය සිද්දනේ
රේදි කතා කරද්දී
තමයි හරි දැන් ඕක තනින් නතර කරමු
හරි
මම මම ඉස්පිල්ල පාපිල්ල නෑ ඔබතුමා කිව්ව දේ තමයි මම මෙතන කියන්නේ බොරු කතා කරන්න එන්න එපා දිනේෂ් ගුණවර්ධන මහතුමත් දන්නයි
හරි ඔව් මරික්කාර මහතුමයි කතාව කරන්න
අරේ මම ගරු කතානායකතුමනි මගේ කතාවට කලින් කතා කරපු මේ රාගවන් මැතුමාට කියන්න ඕන එතුමා අම්මව බේරගන්න ඇවිල්ලා අම්මා උගන්ඩාවට පැටවලා තියන්නේ දැන් මේ කටින්ද දන්නේ කතා කරේ මේ ට්වීට් කරලා තිනවා ශාන්ත බණ්ඩාර පත්කිරීම මේ ජනස්වරයට කළ මහත් අගෞරවයකි ඔය ඉවත් කරන්න ඉතිහාසය කියවන්න සංවාදී ප්‍රජාතන්ත්‍රවාදී ඉස්සරහමන්න මේ පල් මේ ගොම් මේ පචනේ කියන්නේ ඔක්කොම මේ වගේ කියන්නේ ඒ නිසා ගරු කතානායකතුමනි මගේ කතාව ආරම්භයේදීම කියන්න ඕන ගරු කතානායකතුමනි ලේ පිපාසිතයින්ට පළවෙනි බිල්ල ගැනීම තමයි අමාරුම වැඩේ දැන් ඊයේ ඒකාධිපතිය ලේ පිපාසාව සංසිඳව ගත්ත පළවෙනි බිල්ල අරගෙන මේ ආණ්ඩු කාලේ ආවයි පස්සේ මේ ආණ්ඩු කාලේ එන්න කලින් රතුපස්සල වතුර ඉල්ලපු මිනිස්සුන්ගෙන් ලේ පිපාස ගියා මගේ මිත්‍ර ලසන්ත වික්‍රමතුංගෙන් ඒ ලේ පිපාස ගියා ඊළඟට මේ හලාවත ඉන්වි මේ දීවරයන්ගෙන් මේ ඇන්ටනි තෙල්ලිල්ලුවම ලේ පිපාසාව සංසිඳව ගත්තා ඒ නිසා හැබැයි අද ගරු කතානායකතුමනි මේ ජනතාව මේ ලේ පිපාස ඉල්ලන්නේ කාගෙන්ද මේ ගෑස් නැතුව කන්න නැතුව තෙල් නැතුව කරවලේ ඉන්න දරුවන්ට කිර ටික නැති ජනතාවගෙන් තමයි මේ ඒකාධිපතියෝ මේ ලේ පිපාස ඉල්ලන්නේ ඒ නිසා අපි එකක් පැහැදිලිව කියන්න කැමති එදා 2015ට පෙර වගේ නෙමෙයි අද ජනතාව මේ සංවිධානාත්මකයි ජනතාව සංවේදී ජනතාව බැලීට බැහැලා තියන්නේ දේශපාලන ප්‍රශ්න වලට නෙමෙයි ජනතාවගේ එදිනදා තියෙන ජීවන අරගලයට ගැටලුව යන්න ඒ අයට මේ විදිහට වෙඩි තියනවා නම් අපි ඊටම පැහැදිලිව කියන්න කැමති මේ මොලයක් නෑ කරන්න කියන එක අපිට පැහැදිලිව කියන්න කැමති ආපු ගමන් මොනවද කෝ කතානායකතුමා මම තමයි හොඳටම කරේ කියලා කිව්වා. ඊළඟට කිව්වේ මොකද්ද? මගේ වරදින් නෙමෙයි මේ තත්ත්වය ඇති උනේ කියලා. දැන් කියනවා මට සමා වෙන්න කියලා ඉවරලා. එතුමට එහෙම සමා වෙන්න කියලා පැනල යන්න බෑ. මේ ජනාධිපතිගේ අනුදැනුමින් තමයි චීන අසුචි නැවට ඩොලර් ලක්ෂ 69ක් ගෙව්වේ. එතකොට ජනාධිපතියෙක් ගෙවනවද? ඒ වගේම මේ ජනාධිපතිගේ යාළුවන් තමයි ඇන්ටිජන් වලින් හොරකම් කරේ. කොරන්ටයින් හොස්පිටල් වලින් හොරකම් කරේ විවිධ ව්‍යාපෘති වලින් හොරකම් කරේ එතකොට මේ ජනාධිපති ඒව අය කරගන්නවද අපි දකිනවා සමහර කලාකාරයෝ ගෝල් ෆේස් එකට යනවා පව් සමා කරගන්න අපි කියන්න කැමති ඒ කලාකරුවන්ට ඉතාම ආදරෙන් එහෙම නිකම් පව් සමා කරගන්න බෑ 2005 ඉඳලා හම්බන්තොට වරාය උත්සවයේ ඉඳලා මේ රාජපක්ෂ රෙජීමෙන් හම්බ කරපු අයතාලස හම්බ කරපු මුදල් ටික මේ රටේ මහජනතාවට නැවත දීලා පව් සමා කරගන්න. එහෙම නැතුව ගෝල් ෆේස් එකට ගිහලා සින්දුවක් කියලා පව් සමා කරගන්න බෑ කියන එක අපි පැහැදිලිව මතක් කරන්න කැමතියි. ඒ නිසා මේ රටේ ගොවියව මහ පාර රදලා දාලා නිෂ්පාදනය නැති කරලා උද්දච්ච තකතිරුකමින් වැඩ කරලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න තිබීම ප්‍රමාද කරලා ණයබරින් මිරිකවලා කබ්‍රාල් වගේ ආර්ථික ඝාතකෙක්ට කැබිනට් බලතල දීලා මේ රටේ ආර්ථිකයයි රටයි කුඩුපට්ටම් කරපු එකට ගෝඨාභය රාජපක්ෂ වක් කියන්න ඕනේ. ඒ නිසා තමයි මුල මේ කතානායකතුමනි ජනතාව ගෝඨා ගෝහම් කියන්නේ. ඒකම අපිට කියන්න කැමති දැන් අර කපුට ගැන කට්ටිය කතා කරනවා. ඇත්තරම මේක මාර වැඩක් මේ කරු කතානායකතුමනි. ජාත්‍යන්තර ඉන්ටර්නැෂනල් ක්‍රෝඩේ ජාත්‍යන්තර කපුටු දිනය ඇවිල්ලා අප්‍රේල් 27 වෙනිදා වැඩේ කියන්නේ බසිල් රාජපක්ෂගේ උපන්දින එදාටමයි ඇවිල්ලා තියෙන්නේ. මේක මම කියන එක බොරු නම් Google එකේ සර්ච් කරන්න පුළුවන් ඕන කෙනෙකුට. ඒ නිසා මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි දැන් කාබනික පොහොර ගෙනල්ලා ගොවියකෙන් සමාව ගත්තට අපි නියෝජනය කරන කොළඹ නගරයේ නාගරික පැල්පත් වාසීන්ගෙන් මේ ජනාධිපති සමාව ගත්තේ නැහැ. ඒ ගෙවල් වල ගරු කතානායකතුමනි ඒ ගෙවල් වල වර්ග අඩි 85ක 100ක පුද්ගලයන් 10ක් 12ක් ජීවත් වෙනවා. ඒ මිනිස්සුන්ට කොස් ගහක් දෙල් ගහක් මේ නැහැ. ඒ නිසා අය මේ මිනිස්සුන්ට වීණිකන් එන්නෙත් නැහැ. ඒ නිසා හැම වැඩක්ම කරන්න වෙන්නේ ස්වයන් රැකියාවක් කරලා කුලී වැඩක් කරලා. අද ඔවුන්ට කුලී රැකියාවක් કરી ස්වයන් රැකියාවක් કરી කරන්න බෑ. මොකද අනිත් මිනිස්සුන්ටත් අමාරු වෙලා තියෙනවා. මේ ගෙවල් වල ඉන්න දරුවෝ අඬනවා. බතුයි පරිප්පුයි තුන් වේලක් කාපු මිනිස්සුන්ට අද දෙවේලක් කන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම අම්මාවරුන් ඒ ගෙවල් වල ඉන්න දරුවන්ට කන්න දීලා ස්වාමි පුරුෂයාට කන්න දීලා මේ මව්වරු බඩගින නිදාගන්න තත්ත්වයක් කියලා තිනවා. මේ ගැන කිසිම වගේ වගක් නැති සංවේදන නැති ජනාධිපතිවරයෙකුයි රජෙකුතම අද ඉන්නේ. අපි කියන්න කැමති ඔය පුළුවන් නම් රමුක්කණදි හරවපු තුවක්කුව ගේන්න කොළඹට. එතකොට දෙකෙන් එකක් මේක වෙයි. එතකොට බලා ගන්න පුළුවන් මොකද වෙන්නේ කිලිවරලා. ඒ නිසා මොකද මේ ජනතාවගේ අඳෝනාව එක්ක කම්කටොළු එක්ක දරුවන්ගේ මේ ඇඬිලි එක්ක සෙල්ල කරන එන්නපා කියන එක අපි මේ ආණ්ඩුවට ඉතාම පැහැදිලිව කියන්න කැමති. ඒ නිසා ගරු කතානායකතුමනි තව ගොඩක් දේවල් කියන්න තියෙනවා. නමුත් මේක වෙලාව නෙමෙයි. තව එක කුමන්ත්‍රණයක් මම කියන්න කැමතියි. ඊයේ ජනාධිපති මාධ්‍ය අංශය විසින් මේ ලේපිපාසිත කුමන්ත්‍රණ වලින් ආපු ආණ්ඩුවේ ජනාධිපතිගේ මාධ්‍ය අංශය විසින් හරිද මේ නීතිඥ මොහන් වීරකෝන් කියලා කෙනෙක් ගෙනල්ලා තව කුමන්ත්‍රණයක් අටවන්න මාධ්‍ය මෙහෙයුමක් කරනවා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව. එතුමාලා හිතන් ඇති එහෙම මේ නීතිඥයෙක් දාලා මාධ්‍ය හමුවක් තිබ්බහම කාදිනල් තුමාවයි කතෝලික ප්‍රජාවයි අන්දන්න පුළුවන් කියලා. ඒ නීතිඥ කවුද? කූට දින 52 ව්‍යවස්ථා විරෝධී ආණ්ඩුවේ ආරක්ෂක ලේකම් වෙච්ච ආරක්ෂක ලේකම් හේමසිර ලීනගේගේ නීතිඥ එයාව තමයි දාන්නේ තව කුමන්ත්‍රණය කටවන්න. ඒ නිසා මේ කුමන්ත්‍රණ ආශ්‍රය තව කුමන්ත්‍රණ දාලා තමයි මෙයා ජීවත් වෙන්න හදන්නේ. ඒ නිසා ගරු කතානායකතුමනි අද මේ ප්‍රශ්නය ඇත්තටම විසඳන්න ඕන නම් ගරු කතානායකතුමනි පෙට්‍රල් නැව් 10යි ඩීසල් නැව් 10යි ගෑස් නැව් 10යි ගෙනාව නම් මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. ඩොලර් බිලියන 2යි ඕන. ඩොලර් බිලියන 2යි ඕන. සත පහක් ඉල්ල ගන්න බෑ ඒක රටක ඉන්නවක්වත්. සතපහක් මේ ඉල්ලන්න බෑ. මොකද මේ ඩොලර් බිලියන 2 ආවනම් මේ නැව් 10 ගෙනාවනම් අවශ්‍යතාවයට වඩා සැපවීම තියෙනකොට මේ පෝලින් ටිකක් නැති වෙවි. රාජ්‍ය බදු අයින් කරාම මිලත් අඩු කරන්න පුළුවන්. එතකොට පෝලිනුත් නැහැ, පෙට්‍රලුත් හම්බ වෙනවා. ඒ වගේම කරවලේ ඉන්න ඕනෙත් නැහැ. එහෙම කරන්න හැකියාවක් මේ ආණ්ඩුවට නැහැ. මොකද හේතුව කල්පනාව තියෙන උදේ ඉඳලා රා වෙනකන් හොරකම් කරන්න විතරයි. ඒ නිසා මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි ඉතාම පැහැදිලිව කියන ඕන කරු කතානායකතුමනි දැන් මේ ආණ්ඩුවට විරුද්ධව තියෙන මේ ජනතාවගේ නැගිටීම මේ අරගලය මේගොල්ලෝ හිතනවා නම් උණ්ඩ ටිකක් පාවිච්චි කරලා විසඳන්න පුළුවන් කියලා. ඒක වෙන්නේ නැහැ. විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ණය රීෂෙඩියුල් කරගන්න සාකච්ඡා කරන වෙලාවේ මෙහෙම මානව හිමිකම් කඩ කරලා මේගොල්ලන්ට පුළුවන් ද ආණ්ඩු කරන්න? මේගොල්ලන්ට පුළුවන් ආණ්ඩු කරන්න. මේගොල්ලන්ගේ තියරික මොකද්ද? රටට කෙලවුණත් කමන්නේ, ඩිෆෝල්ට් වෙලා බංකොලොත් වෙලා නන්නත්තර වෙලා කන්න නැතුව මිනිස්සු ගහගත්තත් කමක් නැහැ, අපිට බලේ තියෙනවා නම් කියලා. ඒ නිසා අපි දැක්කා ඉඩියමින්ට උනේ මොකද්ද? ගඩාෆිට උනේ මොකද්ද? සදාම් හුසේන්ට උනේ මොකද්ද? ඊටත් වැඩිය අන්ත තත්ත්වයකට තමයි මේ කට්ටියට ගෙදර යන්න වෙන්නේ කියන එක පැහැදිලිව කියනවනේ. ඒකම අපි වැඩි කහින්න එපා කියලා අපි මේ කට්ටියට කියන්න කැමතියි. දැන් අපි දැක්කා හිටපු ආණ්ඩු පක්ෂයේ සංවිධායක ජොන්සන් ප්‍රනාන්ට මොකද උනේ? කාකගේ තට්ටෙන් එලලා මැරුවම හරියනව කිව්වා. අන්තිමට රම්බුක්කනදී මරනකොට එයාගේ ඇමතිකමක් නැති වෙලා එයාගේ මේ ප්‍රධාන සංවිධායකකමක් නැති වෙලා වැඩියෙන්ම කඩේ ගිය තුන් දෙනා ජොස්ට් ෆර්නැන්ඩෝ මහින්දානන්ද අලුත්ගමගේ රෝහිත් අබේගුරු වර්ධන ගෝට ගෝහම් කියලාම ඒ තුන් දෙනාව ගෝහම් කරවලා අර මේ කහින කට්ටිය අරගෙන ඇමති කඳලේ ඒ නිසා අපි කියන්න කැමති අම්බට කපන්න යවලා තියෙනවා ඉතුරු අයටත් අර තියරේක නුදුරු දිනකදීම හම්බෙයි ඒ නිසා වැඩි කලබල වෙන්න තුව ඉන්න කියන්න කැමති ඒ නිසා ආසන වශයෙන් අපි එකක් කියන්න ඕන මේ ජනතාව ඉල්ලන්නේ ගෝට ගෝහම් රාජපක්ෂ ගෝහම් විතරක් නෙමෙයි හොරකම් කරපු සල්ලි ඔක්කොම අය කරගන්න කියලා පෞගිය 2015 දී අපිට බලය දුන්නේ මේ හොරුන්ව හිරය දාන්න කියලා අපේ හිටපු අගමැතිතුමා ඩීල් දැම්මා ඩීල් දාලා මේ කට්ටිය බේරුවා ඒ නිසා තමයි අද හොරු චණ්ඩි වෙලා ඉන්නේ අපි පැහැදිලිව කියන්න කැමතියි සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්ව පීඩන ආණ්ඩුවක අනිවාර්යෙන් හැම එක්කෙනාටම දඬුවම් දීලා ඒ හැම සතයක්ම අපි මේ රජයට මේ රටට අපි අය කරගන්නවා කියන එක පැහැදිලිව කියමින් අවසාන වශයෙන් එකක් කියන්න ඕන මේ අරගලවල පුරෝගාමියෙක් වෙච්ච මාචාර්ය සුනිල් ආරත්න මැතිතුමාගේ ගීතයක කොටසක් කියන්න ඕන සියසුන ඉන්ට රටදය පාවා නොදෙනු පාවාදන එවුන් මූනට කෙල ගසනු කසයෙන් තල හිස පළඳා කටුවටනු ජනයා අපිමුවේ උන් නිර්වත් කරනු එහෙම තමයි ගෝල් ෆේස් එකෙත් මුළු රටේම වෙලා තියෙන්නේ අද රාගවනුත් කරගත්තේ ඒ වැඩේම තමයි බොහොම ස්තුතියි
ජය ශ්‍රී ජයශ්‍රී ක්‍රමැත්තමා යස් ප්ලීස් ඔව් 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 මීට් ලක්ෂණ කිරියල මන්ත
ගරු කතානායක තුමනි පක්ෂ නායක රැස්වීමේදී වෙච්ච සංවාදයක් ගැන ප්‍රශ්නයක් මතු වුණා මම සභාගමේ නොසිටි අවස්ථාවක ඇත්ත වශයෙන්ම අද පක්ෂ නායක රැස්වීම පටන් ගත්තලෝයි ඔබතුමා තමයි කිව්වේ පක්ෂ
නායක අපි මේ කතාව
නෑ පක්ෂ නායකයෝ ගිහිල්ලා ජනාධිපතිතුමාට කියනවා ඉල්ලාසෙන්ද කියලා එතුමා ඉල්ලාසෙන්ද සූදානම් කිව්වා ඔබතුමා කිව්වා එතුමාට ප්‍රශ්න තියෙන්නේ එතුමා අසුරොත් මොකද්ද වෙන්නේ කියන එක තමයි කිව්වේ ජනාධිපතිතුමාට ප්‍රශ්නයක් තියෙනවා එතුමා අසුරයන් පස්සේ මොකද වෙන්නේ කියලා
113ක්
ඒක තමයි 113ක් කියන්නේ ඒක තමයි පාර්ලිමේන්තුව කොටවල
කරන්න ඕනේ කියන්නේ එතුමා ආණ්ඩුව දෙන්න සූදානම් ඒකයි ඔබතුමාලා වැරදිද විග්‍රහ කරන්න
ආණ්ඩුව එතුමා දෙන්න ඕනේ අපිට ගන්න පුළුවන්ද
හරි ගන්න එහෙනම්
අපිට 100 අපිට 113 තියෙනවා එතුමා දෙන්න ඕනේ
නම කිව්වා ගන්නවා